දැන් මීලඟට ගරු තුෂාර ඉඳුනි ලමරසේන මන්තුමා.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. අපේ රටේ නිරන්තරයෙන් කතාබහට ලක්වෙන රටට අවශ්‍ය අත්‍යවශ්‍යම වෙච්ච වෘත්තියක් ක්‍රමානුකූල යම් පිළිගැනීමකට ලක්වුණු ක්‍රමානුකූල ක්‍රමවේදයකට ගොනුගත කරන්නට හදන මේ අවස්ථාවේ මේ පිළිබඳ වචනය කතා කරන්නට ලැබීම පිළිබඳව මම විශේෂයෙන් සන්තෝෂයට පත් වෙනවා. මං ඉංජිනේරුවෙක් නෙවෙයි, හැබැයි අපේ රටට ඉතාමත්ම අත්‍යවශ්‍ය වෘත්තියක්, විශේෂයෙන් අපේ නවෝත්පාදන ආර්ථිකයක් කරා අපි ගමන් කරන මේ අවස්ථාවේ අපිට ඉංජිනේරුවන්ගේ ඉංජිනේරු වෘත්තිකයින්ගේ සේවය අපිට වැඩි වැඩියෙන් දැනෙන මොහොතක්. මේ ලෝකය ඉදිරියට ගියා නම්, අපේ ජන ජීවිතය පහසු වුණා නම්, නිරන්තරයෙන් අපේ එදිනදා තියෙන භාවිතාවන් ප්‍රායෝගික අපේ තියෙන අවශ්‍යතාවයන් සියල්ල අපිට පහසු කරවන්නට එදා මෙදා තුර මේ ලෝකේ පහළ වෙච්ච ඒ ඉංජිනේරු ශිල්පීන්ට අපි අපේ ගෞරවයේ ස්තුතිය පුද කරන්නට ඕනේ අපේ රටත් එක්ක. මට ඇහුණා අපේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් කීප දෙනෙක් විශාල වශයෙන් කතා පවත්වනෝ දඬු මොනරෙන් ගිය කාර්මිකයින් විශේෂඥයන් හිටපු රටක් මේක. ඒකම ඉතා විශාල දියුණු ජලතාක්ෂණයක් තිබුණු රටක් මේක. සීගිරිය ගලේ උඩටත් ජලය අරගෙන යන තරම් එහෙම තාක්ෂණයක් තිබුණු රටක් මේක. එහෙම ඉතිහාසයට ගත්තහම දක්ෂ කාර්මිකයින්, දක්ෂ ඉංජිනේරු ශිල්පීන් මං හිතන වැඩි වැඩියෙන් අපේ රට තුළ බිහිවෙලා එහෙම උගතුන් රාශියක් හිටපු රටක් මේක. හැබැයි අද මේ තියෙන කාලීන අවශ්‍යතාවයත් එක්ක අපිට මේ වැඩි වැඩියෙන් අපිට මේ නවෝත්පාදන ආර්ථිකයක් කරා යන්නට හදන මේ අවස්ථාවේ අපිට මේ ඉන්න පිරිස සෑහෙනවාද කියන ප්‍රශ්නය අපිට විශේෂයෙන් අපිට සිහිපත් කරන්න ඕන. දැන් අපේ ආශුමාරසිංහ මන්ත්‍රීතුමා කිව්වා අපේ සමස්ත විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල ඒ ආශ්‍රයෙන් අපිට වර්ෂයකට බිහිවෙන්නේ ඉතාමත්ම සුළු පිරිසක්. විශේෂයෙන් අපි පහුගිය අවුරුද්දේ අපි දැක්කා මෙතන බන්දුල ගුණවර්ධන අපේ හිටපු අධ්‍යාපන ඇමතිතුමත් ආවා. පහුගිය අවුරුද්ද අපි දැක්කා ගරු ඇමතිතුමනි මේ අර හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් 17,000කට සේවය සලසපු අවස්ථාවේ ඒවට සැලසුම් ටික හදාගන්න අපිට ඉංජිනේරු මහත්වරු, කාර්මික ශිල්පී මහත්වරු ඒ ප්‍රදේශවල නිසි වෙලාවට කලට වෙලාවට අපිට හොයාගන්න නෑ. මේ රජය තුළ වැඩ වැඩි, ඒවා කටයුතු ඉෂ්ට කරන්නට ඉන්න නිලධාරීන් අඩුයි. අපි ප්‍රායෝගිකව අපි පුදුමාකාර පීඩනයක් ඉඳලා. මම වයම් පළාතේ පුරවැසිය කැටියට වයම සංවර්ධන අමාත්‍යාංශයෙන් විශාල ව්‍යාපෘති රාශියක් අපේ ආසනවලට එනකොට වැව් ටික ඇස්තමේන්තු කරගන්න, ඒ ජලාස වාරි පද්ධති වාරි මාර්ග ඇස්තමේන්තු කරගන්න අපිට ඉන්න තාක්ෂණික නිලධාරි ප්‍රමාණය ඉතාමත්ම සීමිතයි. ඒ අය දෙතුන් පාර හොයන්න ගිහිල්ලා ඒවා කතා කරගෙන ලෑස්ති වෙනකොට වර්ෂාව වැහලා ඉවරයි, අපේ වැඩේ ඉවරයි. ඉතින් අපි මේ හිගේ අපි දැක්කා. ඒකම ප්‍රායෝගිකව අපි දකිනවා දැන් මහාමාර්ග සංවර්ධනයේදී ඒ කාර්මික නිලධාර මහත්වරු, ඉංජිනේරු මහත්වරු ඇවිල්ලා දෙන්න පරීක්ෂණ කරලා ඒවා ලෑස්ති වෙනකොට කාලෙ ගිහිල්ලා ඉවරයි. සමහරවිට පස් සාම්පල්, බොරළු සාම්පල්, වැලි සාම්පල්, ඒ හදන භූමියේ තියෙන සාම්පල් ඒ පරීක්ෂණාගාරවලට අරන් ගිහිල්ලා ඒ පරීක්ෂණ ආපහු වෙනකොට සති දෙකෙන් තුනෙන් මාසෙන් ආපහු කාලේ ඉවරයි. බන්දුල ගුණවර්ධන අපේ හිටපැවැත්ම යනවා කාලේ ඉවරයි. පාසල් හැදුවේ අපි එහෙම ගරු මන්ත්‍රීතුමනි. අපි කරපු වැඩ කොච්චරද කියලා අපි පාසල් ටික ඇස්තමේන්තු කරගන්න අපිට ඒ කාර්මික නිලධාරී මහත්වරු, ඉංජිනේරු මහත්වරු අපිට හොයාගන්න බැරුව ගියා. ඉතින් ඇත්තරම මෙන්න මේ කාරණය තුළ අපේ රටේ ඉංජිනේරු ශිල්පයේ මේ වෘත්තිය පිළිගත් ක්‍රියාදාමයකට, පිළිගත් විනයකට, ශික්ෂණයකට, පිළිගත් ක්‍රමවේදයකට යටත් වෙනවා නම් මං හිතන්නේ ඒක රජයක් හැටියට අපිත් රටක් හැටියට අපි සියලු දෙනාම අපි සන්තෝෂයට පත් වෙන්න ඕනේ. එකම මම විශේෂයෙන් කතා කරන්නට ඕනේ. මම ඒකත් මේ අවස්ථාවේ නොකිය බෑමට. අපි දකිනවා විශේෂයෙන් විදුලි බල මණ්ඩලයේ ඔක වැඩිපුර තියෙන අපේ ඇමතුමත් ඉන්නවා, නියෝජ්‍ය ඇමතුමත් ඉන්නවා. විදුලි බල මණ්ඩලයේ දල සම්පාදන මණ්ඩලයේම අපේ රටේ තෝරාගත් ස්ථාන කීපයක අපි ඉංජිනේරු මහත්වරු ටිකක් දකිනවා, ටිකක් හරියට දොස්තර මහත්වරු වගේ. ඒක එහෙම වෙන්න බෑ. සමහර අය පුදුම අහංකාරකමක්, සමහර අයගේ පුදුම ලොකුකමක්. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ අමුතුවෙන් මේ දිව්‍ය ලෝකෙන් මේ ලෝකෙට පාත් වුණා කියලා. ජනතාවගේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලැබල, ඒ අධ්‍යාපනයේ පිහිටෙන් වෘත්තිකයෝ වෙලා තනතුරු අරගෙන මේ රටට ජනතාවට අහිංසක මිනිස්සුන්ට සේවයක් කරන්න තියෙන අවස්ථාවල ඒ එහෙම අර ගණන් ඉලක්කම් වලින් ගණන් ඉලක්කම් වලට පමණක් කොටු වෙච්ච මනුෂ්‍යත්වයේ ප්‍රායෝගිකත්වය නොදකින අර සමහර දොස්තර මහත්වරු වගේ ඉන්න ඉංජිනේරු මහත්වරු පිරිසකුත් අපි දකිනවා, විශේෂයෙන් ජල සම්පාදන මණ්ඩල, විශේෂයෙන් විදුලි බල මණ්ඩලය වගේ තෝරාගත් ආයතන කීපයක. හැබැයි ඒක එහෙම වෙන්න බෑ. අපේ අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනය මේ අපේ රටේ පුරවැසියෝ. ඔවුන් යම්කිසි තනතුරක් යමක් ගත්තනම් ඔවුන් පත් වුණේ අපේ රටේ ජනතාවගේ දාඩියේ කඳුලෙන් මහන්සියෙන් සල්ලිවලින්. ඉතින් ඒ නිසා මම ඒ පිළිබඳවත් මේ අවස්ථාවේ ඉතාමත්ම කෙටියෙන් වුණත් මතක් කරන්න ඕනේ. එහෙම ලොකු රස්සා, අද්විතීය රස්සා, පොඩි රස්සා, බාල රස්සා කියලා දෙයක් නැහැ. කවුරුත් පුරවැසියෝ, කවුරුත් කාටත් සම අවස්ථා, කාටත් රැකියා, ඒ සියල්ල තියෙන්න ඕනේ. ඉතින් ඒකම අපි දැක්කා පහුගිය කාලේ. මගේ කුරුණෑගල දිස්ත්‍රික්කේ වාරිය පොළ හැදුවා ජලාශයක්. ඒක ලොකු ජලාශයක්. දදුරෝය හරස් කරලා හැදුවේ. ගරු මන්ත්‍රීතුමනි, ඒ ජලාශයේ 100% පිරුණොත් එහෙම වාරිය පොළ ආසනෙත් යට වෙලා එහා පැත්ත හිරියාලටත් වතුර අල්ලනවා. අර සැලසුම් කරපු භූමි ප්‍රදේශ ගම්බිම් නෙමෙයි ඒක ධාරිතාවය. හරියට 100% වතුර පෙරෙව්වොත් සැලසුම් කරපු ප්‍රමාණය නෙවෙයි, ඊට වැඩිය ගම් නියංගම් රාශියක් යට වෙනවා. ජලය පිරිලා පිරිලා එනකොට තමයි වැඩේ තේරෙන්නේ. ඒ නිසා දැන් ඒ වාරිය පොළ, ඒ දදුර හරස් කරලා අපි හදපු ජලාශේ අපි වතුර පුරවන්නේ අඩකටත් වඩා අඩුවෙන්. ඉතින් මේ ගණන් ඉලක්කම් එක්ක වැඩ කරනකොට මේ අපේ ජාතික ධනය. ඉතින් මෙහෙම නාස්ති වෙන දෙන්න බෑ. අපි සමහරවිට අපි දකිනවා, මටත් ඒවා ප්‍රායෝගිකව සිද්ධ වෙච්ච අවස්ථා තිබුණා. සමහරවිට පාරට වැඩි අඩි 10ක් උසයි පාලම. එන වාහන එක්ක ඉනිමගකින් නගින්න ඕනේ පාලමට. එහෙම නැත්නම් එකපාරටම කන්දක් නගින්න ඕනේ.
මන්තුමා, උදමාන මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා තව.
ගරු මන්තුමා, මට අපේ ආනන්ද අලුත්ගමගේ මන්තුමාගේ විනාඩි 10ක් ගන්න කිව්වා. එතුමාට කතාවක් තියෙනවා. පාලම උඩට ගියපහම තමයි ඊගාව පැත්තනුත් පාලම උඩට නගෙන වාහන හම්බෙන්නේ. සමහර පාරවල් හදනවා මෙම හරස් පාරෙන් අනිත් පැත්තට එනකොට අතුරු පාරට එක පාරට විනාඩි 2-3ක් ආපහු අතුරු පාරට නගින්න වෙනවා. ඉතින් මම කියන්නේ අපේ ඉංජිනේරු මහත්වරු ඒ පිළිබඳවත් මම හිතන්නේ බොහොම ප්‍රායෝගික වැඩසටහන් වලට එන්න ඕනේ. ගණන් ඉලක්කම් වලින් සියල්ල මනින්න බෑ. සියල්ල ප්‍රායෝගික වෙන්න ඕනේ. මේ අපි මන්ත්‍රීවරු, දේශපාලකව හැටියට ඉංජිනේරු මහතුරු, විවිධ වෘත්තිකයෝ, සහායකයෝ, කාර්මික නිලධාරී මහතුරු, මේ සියල්ල රට වෙනුවෙන්, මේ සියල්ල ජනතාව වෙනුවෙන්. ඉතින් ඒ නිසා ගුණාත්මක ඉංජිනේරු සේවයක්, ගුණාත්මක ඉංජිනේරු සේවයක් සඳහා කරුණාව, දයාව, ආදරය, මානුෂික ගුණාංග, රටට ආදරය, භක්තිය, මේ සියල්ල සම්පූර්ණ වෙච්ච මානුෂික ගුණාංගය, මානුෂික ඉංජිනේරු සේවයක් මේ කාරණය හරහා මතුවෙයි කියන කාරණය මම විශේෂයෙන් මම මතක් කරනවා. ඊළඟට ඒක මම ප්‍රාර්ථනා කරනවා. දැන් මේ වගේ දැන් වෛද්‍ය ස්වභාව, මේ වගේ ඉංජිනේරු ස්වභාව වගේ දේවල් එක්ක අපි යම් යම් අවස්ථාවල බොහොම භයානක අමහිරි ප්‍රතිඵල අත්විඳලා තියෙනවා. රටක් කැඩේට ඉංජිනේරු වෘත්තිකයින්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා අපි ස්ථාපිත කරන්නට හදන ඉංජිනේරු සභාව තුළින් අපි මේක අර අස්සයින්ට අන්දෙන්න කරන දෙයක් නෙවෙයි. ඉංජිනේරු මහත්වරුන්ගේ සුබසාධනය සහ ඔවුන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා කිරීම සඳහා රටේ ජනතාවට යහපත් සේවයක් සැලසීම සඳහා මේ විධිමත් භාවයක් ඇතිවීම සඳහා මේ සකස් කරන මේ සභාව තුළින් අනාගත ගැටුම් බිහි නොවේවා කියලත් මම විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. මොකද අපි ඒ වගේ තියෙන නරක ප්‍රතිඵල නපුරු ප්‍රතිඵල අපි මේ වන විට අත්දකමින් ඉන්න නිසා. ඉතින් ඒකම මට තව විනාඩි කිහිපයකට ලැබුණු නිසා දැන් අපේ ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිතුමා ආශි මාරසිංහ මහත්තයා කතා කළා. ඉතින් මට ඒක මතක් වුණා ඉංජිනේරු සංස්ථාව බාරව කලින් හිටපු ඇමතිතුමා ගැනත් වචනයක් කියන්න. අපේ විමල් වීරවංශ හිටපු ඇමතිතුමා. එතුමා දැන් ඊයේ ඉඳලා ලොකු අර්බුදයක ඉන්නවා. ඒක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්වීමේ අර්බුදයක එතුමා ඉන්නවා. ඊයේ ඉඳලා දැන් ලොකු අර්බුදයක ලොකු ප්‍රශ්නක ඉන්නවා ඉංජිනේරු සංස්ථාව බාරව පහුගිය කාලේ හිටපු ඇමතිතුමා. ඉතින් ඒක ගරු මන්ත්‍රීතුමනි මම විශේෂයෙන් කියන්න ඕනේ ඒක ඒගොල්ලන්ගේ හැටි. දැන් විමල් වීරවංශ මහත්තයා ඉස්සරලාව පාර්ලිමේන්තුවට ආවේ ජනතා විමුක්ති පෙරමුණේ පිහිටෙන්. ජනතා විමුක්ති පෙරමුණට පින් සිද්ධ වෙන තමයි ජනතා විමුක්ති පෙරමුණේ නමින් ඡන්දෙ ඉල්ලලා විමල් වීරවංශ මහත්තයා හාහපුරා කියලා පාර්ලිමේන්තුවට ආවා. ඉන්න පුළුවන් වුණාද? ටික දවසක් පස්සේ පාර්ලිමේන්තුවේ ගත කරනකොට විමල් වීරවංශ මහත්තයාට ඒ ඉන්න පක්ෂය එපා වෙලා ඊට පස්සේ විමල් වීරවංශ මහත්තයා ගියා එක්සත් ජනතා නිදහස් සන්ධානයට. අර නැග ඉනිමකට පයින් ගැහුවා. ඊගාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පහුගිය අවස්ථාවේ මැතිවරණයට තරඟ කරලා ලොකු ඡන්ද ප්‍රමාණයකුත් අරගෙන ආය ආපහු ටික කාලයක් හිටියා. ඒ ආපහු ටික කාලයක් ඉන්නකොට දැන් ආයෙත් පුටුව රත් වෙලා අර කූඩැල්ලට මෙට්ටේ ඉන්න බෑ කියලා කතාවක් තියෙනවා. ඉතින් මේ විමල් වීරවංශ මහත්තයාගේ හැටි මේ. ඔකට අර ගමේ ගොඩේ කියනවා ගරු මන්ත්‍රීතුමනි අර මැක්කෙකුට ගමනක් යන්න බල්ලෙක් ඉන්න ඕන කියලා කියන්නේ ඕකට තමයි ගමනක් යන්නේ. ඡන්දේ ඉල්ලනකොට වෙන ඡන්දේ තියෙන මොකක් හරි පක්ෂයකට සම්බන්ධ වෙනවා. එහෙම කරලා මන්ත්‍රීකම හදාගෙන ටික දවසක් යනකොට මැක්ක අර බල්ලගෙන් බහිනවා. ඕකට තමයි කියන්නේ බල්ලෙක් මැක්කෙකුට ගමනක් යන්න බල්ලෙක් ඉන්න ඕන කියලා. දැන් විමල් වීරවංශ මහත්තයා ඒ කරන්නේත් බල්ලෙකුගේ නැගලා ගමන ගිහිල්ලා වුණාට පස්සේ ආපහු මේ මැක්ක බහිනවා. මේදී මැක්කන්ගේ කිනිතුල්ලන්ගේ හැටි අපි ඒ ගැන කනගාටු වෙන්නට අවශ්‍ය නැහැ. ඕක මම කියන්නෙත් නැහැ. අද මේ ඉංජිනේරු සංස්ථාව ගැන කතා කරද්දී තමයි මටත් මේ කතාව මතක් වුණේ. එකම ඊයේ මම තවත් ආපහු අහගෙන හිටියා විමල් වීරවංශ මහත්තයා ඊගාවට උදේ ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීවරු බොහොම වේගයෙන් මේ රණවිරු දඩයමක් ගැන කතා කරනවා.
මන්තුමාද මාතෘකාව ඉංජිනේරු සභාව ඔබතුමා ඒ සම්බන්ධයෙන් කතා කරලා
තියෙනවා. මම කතා කරන්නේ ගරු මන්තුමා ඉංජිනේරු සංස්ථාවේ හිටපු බාර හිටපු අමාත්‍යවරයා ගැන කතා කළේ
මම. ඔබතුමා මාතෘකාවට අදාළව කතා කරන්නේ ඒක වඩා හොඳයි
ඔබතුමාට. ඉංජිනේරු සංස්ථාව බාර හිටපු අමාත්‍යතුමා ගැන මම කතා කළේ. ඉතින් ඉංජිනේරු සංස්ථාව බාරව පහුගිය කාලේ හිටපු අමාත්‍යතුමා. එතකොට එතුමාගේ ඉංජිනේරු සංස්ථාව බාර හිටපු අමාත්‍යතුමාගේ මිත්‍රයෙක් කරන ගම්මන්පිල මන්ත්‍රීතුමා. මේ අය මේ ඊයේ හරි සද්දට කතා කරනවා මේ රණවිරු දඩයමක් ගැන පුදුම කැක්කම. ඔය ඉංජිනේරු සංස්ථාව බාරව වැඩ කරද්දී නිවාස ඇමතිකම් බාරව වැඩ කරද්දී රණවිරුවන්ට හදලා දුන්න එක නිවාසයක්. රණවිරුව පිළිබඳ කැක්කමක් තියෙනවා හදලා දුන්න එක නිවාසයක්. රණවිරුවන් ආබාධිතයින් වෙනුවෙන් හදලා දුන්න එක නිවාස යෝජනා ක්‍රමයක්. මේ රණවිරුවන්ට ආදරය කරපු පුද්ගලයා ඒ එහෙම පුද්ගලයෝ. එතකොට මේගොල්ලන් කණ්ඩායම ඒ යුද්ධය ජයග්‍රහණය කරපු මහරණවිරුවා නම් හිරේ දම්මා සරත් පන්සක මහතුමා. එතකොට රණවිරුවෝ ටික විශ්වාස නැහැ කියලා රණවිරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව විශ්වාස නැහැ කියලා එක දවසක් වාහන 39ක් අවභාවිත කළේ ඒ හිටපු ඇමතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන්ලු. ඒ වාහන 39 ගත්තේ Tamanට විශ්වාස සගයෝ ඒ අක්කලාගේ පුතාලා ටික ඒ විශ්වාසවන්ත සගයන්ට දෙන්න තමයි ඒ එතුමාගේ ආරක්ෂාව සපයන්නලු ඒ වාහන ටික ගත්තේ. එතකොට රණවිරුව යුද්ධය දිරලා ඉවරලා එක මාසහයෙන් කානු ටික හොදන්න පාරවල් ටික හොදන්න පස්පිඩලි අල්ලන්න බංගලාවල බැලමෙහෙවරකම් කරන්න මහපාරට ඇදලා දමපු මුන්න හේලා. එතකොට රණවිරුව ඝාතනය කරපු රණවිරුව ටික මරපු අනුරාධපුරයට පැනලා මහා සංහාරයක් කරපු දළදා මාලිගාවේ සංහාරයක් කරපු කරුණා අම්මල්ල පිල්ලියල්ල ආපහු අරලියගා මන්දිරයට රජමැදුරට ගෙන්නලා දෙන්න තියෙන සැප සම්පත් වරප්‍රසාද සේරම දීලා රණවිරුව ලව්ව ඒ ගාතකයින්ට සේවය සලස්සල කානු සුද්ධ කරන්න. පිඩලියල්ලන්න පස්පිරිලි දාන්න. මහපාරවල්ලල වැඩ කරන්න යුද්ධ ඉවරලා මාසයකින් රණවිරුවටික මහපාරට ඇදල දාපු මොන්න හෙලා. දැන් ආපහු කිඳුළු කඳුළු හෙලනෝ. මේ රණවිරුව ඝාතනය කරන දඩයමක් යනවලු. රණවිරුව ඝාතනය කරන දඩයමක් නෙවෙයි. කවුරුන් හෝ වැරද්දක් කරා නම් අපේ රටේ නීතියක් තියෙනවනම් අධිකරණයක් තියෙනවනම් ස්වාධීන පරීක්ෂණයක් සිද්ධ වෙනවනම් රණවිරුව ඒ අත්අඩංගුවට ගත්ත රණවිරුව වැරදිකාරයෝ කියලා කොහෙවත් නැහැ. ඔවුන් වැරද්දක් කළා නැත්නම් ස්වාධීන පරීක්ෂණයක් මගින් ඔවුන් නිර්දෝෂී වෙලා එළියට එයි. ඒ රණවිරුවන්ට බොහොම ආඩම්බරයෙන් ආපහු රස්සාව කරන්න පුළුවන්. ඔවුන්ට යම්කිසි චෝදනාවක් තියෙනවනම් ඒ චෝදනාවලින් නිදහස් වෙලා ඔවුන් එළියට එයි. ඉතින් එහෙම දෙයක් කරාම තමයි මේ ආපහු මේ රණවිරුව ටික අවුස්සන්න ආයේ ආපහු මේ රණවිරුව වෙනුවෙන් කඳුළු හලනවා. ඒ නිසා ඒ පිළිබඳවත් මම ඒ ඉංජිනේරු සංස්ථාව බාරව හිටපු ඇමතිතුමා හිටපු විමල් වීරවංශ ඇමතිතුමාට මගේ සම්පූර්ණ අප්‍රසාදය පළ කරමින් අද ස්ථාපිත කරන්නට හදන ඒ ඉංජිනේරු සභාව අපේ රටට ආලෝකයක් ගෙන දේවයි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු මහින්ද අමරවීර මහතුතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අවුරුදු ගණනාවක් තිස්සේ ඉංජිනේරුවරුන්ගේ තිබුණු ඉල්ලීමක් අද ඉෂ්ට කරන්න කටයුතු කිරීම පිළිබඳව අමාත්‍යතුමාට, නියෝජ්‍ය අමාත්‍යතුමාට සහ රජයට අපි මේ වෙනුවෙන් කැපවුණු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පිළිබඳව මේ පනත් කෙටුම් පත ඉදිරිපත් කරන මොහොතේ මේක කාලාන්තරයක් තිස්සේ මේ ඉල්ලීම තිබුණා. අපි දන්නවා දැන් වෛද්‍යවරුන්ට ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් වෛද්‍ය සභාව තියෙනවා. ඒ වගේම තමයි එහා සමානම විශාල කැපකිරීමක් කරන මේ ඉංජිනේරු සේවාව වෙනුවෙන් මේ සභාව පිහිටුවීමෙන් ඒ අයගේ ප්‍රශ්න පිළිබඳව වගේම ඒ ඉංජිනේරුවරුන්ගෙන් අර ගරු මන්ත්‍රීතුමා සඳහන් කර ආකාරයට යම් වැරැද්දක් අකටයුත්තක් සිද්ධ වෙනවා නම් මේ සභාවට දැනුම් දීලා සාධාරණයක් ඉෂ්ට කරගන්න රටේ පුරවැසියන්ටත් අවස්ථාව ලැබෙනවායි කියන එක අපිට සතුටට කාරණයක්. ඒ වගේම විදුලි බල මණ්ඩලය මුල් කරගෙන තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. අද විදුලි බල මණ්ඩලය තුළ ඉංජිනේරුවරුන් විශාල ප්‍රමාණයක් සේවය කරන, ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය සහ අනිකුත් රාජ්‍ය ආයතන වල විශාල ඉංජිනේරුවරුන් ප්‍රමාණයක් සේවය කරනවා. ඒ වගේම තමයි ඉංජිනේරුවරුන්ගේ පුරප්පාඩු විශාල පිරිසක් රටේ ආයතන තුළ තිබෙන බවත් අපි අමතක කරන්න හොඳ නැහැ. මේ තරඟයේ තියෙන්නේ ආයතන කීපයකට ඉංජිනේරුවරුන් ඇතුල් වීම සඳහා තමයි. ඒ නිසා රටේ සමස්තයක් විදියට ඉංජිනේරුවරුන්ට සමාන වැටුපක් සහ සමාන වරප්‍රසාද ලබා දෙන්න පුළුවන් නම් අපිට මේ සියලු ආයතනවල ඉංජිනේරුවන් රඳවා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මම ඒක කියන්නේ නෑ මේ තියෙන වරප්‍රසාද කප්පාදු කරන් තියෙන වැටුප් පඩු කරන්න කියනවා නෙමෙයි. වැටුප් තලයකට යම් මට්ටමකට ගෙනීමේ අවශ්‍යතාවය තිබෙනවා. නැත්නම් අපේ රටේ ඉන්න දක්ෂ ඉංජිනේරුවරුන් රට හැරදාලා ගිහිල්ලා වෙනත් රටවල්වල සේවයට කටයුතු කරන නිසා අපි විශ්වාස කරන ඒ අයට ලබා දෙන වරප්‍රසාදය සමාන වරප්‍රසාදයක් විදියට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා නම් විශාල ගැටලු ප්‍රමාණයක් අපිට විසඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. මා දන්නා පරිදි වාරි මාර්ග දෙපාර්තමේන්තුවට විශාල ඉංජිනේරුවරුන්ගේ හිඟයක් තිබෙනවා. ඒ වගේම ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයට ඉංජිනේරුවරුන්ගේ හිඟයක් තිබෙනවා. මේ වගේ ආයතන ගණනාවකට ඉංජිනේරුවරුන්ගේ හිඟයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා. අද විශ්වවිද්‍යාලවල මෙතන උසස් අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා. එතුමා දන්නවා විශ්වවිද්‍යාලවලින් විශාල ප්‍රමාණයක් එළියට ප්‍රවේශ වෙනවා ඒ අය රැකියා නැතුව ඉන්නවා. අපි රටක් විදියට ගත්තොත් අපි පළවෙනි පන්තියට ඇතුල් කර දරුවාගේ ඉඳලා විශ්වවිද්‍යාල උපාධිය අරගෙන එනකන් රජයේ වෙනුවෙන් වියදම් කරන ඒ අවශ්‍ය ගුරුවරුන්ට පඩිනඩි, ගොඩනැගිලි, ඒ වගේම නිලැඳුම් වලට මූල්‍ය ප්‍රතිපාදන සහ අනෙකුත් අවශ්‍ය පොත්පත් සියල්ලම රජයේ වියදම් කළා. උපාධිධාරියෙක් එළියට ගියාම එයාට රැකියාවක් නැතුව පාරේ ඉන්න තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. මේක අද නෙමෙයි, අවුරුදු ගණනාවක් තිස්සේ වෙච්ච වැරැද්දක් කියන එක තමයි මම විශ්වාස කරා. රැකියා හිඟයක් එක පැත්තක තියෙනවා තවත් පැත්තක රැකියා නැති උපාධාරීන් දාස් ගණනක් පාරවල් වල රස්සියාදු වෙනවා පිකටින් කරනවා විරෝධතා පවත්වන. මේ පිළිබඳව ජාතික ආණ්ඩුව විදියට අපිට විශාල වගකීමක් තියෙනවා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළා මේ තත්ත්වයේ අනාගතයට ඇති නොවන මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කරන්න. අපි දැන් රජයේ විදියට මම සතුරු වෙනවා අමාත්‍යංශ ගණනාවක් අද ජාතික ප්‍රතිපත්ති සකස් කරගෙන යනවා. මෙතෙක් අපි ජාතික ප්‍රතිපත්තිය කියලා කියන්නේ ආණ්ඩුව වෙනස් වෙනකොට ඒක වෙනස් වෙනව විතරක් නෙමෙයි ඇමතිවරයා වෙනස් වෙනකොට වෙනස් වෙන ජාතික ප්‍රතිපත්ති තමයි අපිට තියෙන්නේ. දැන් ඒකෙන් අපි මේ රජය වෙනස් වෙලා සියලු අදහස් අරගෙන රටේ වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ වැඩපිළිවෙලට ප්‍රවේශ වෙලා තියෙනවා. මා නියෝජනය කරන ධීවර අමාත්‍යාංශය තුල අපි මේ වෙනකොට ජාතික ප්‍රතිපත්තියක් හදනවා. ඒකට නෝර්වේ රජයේ සහයෝගයත් අපිට ලැබිලා තියෙනවා. තාක්ෂණික විවිධ කණ්ඩායම් ඒ වෙනුවෙන් මැදිහත් වීමක් තියෙනවා වගේම අවසානයේ අපි බලාපොරොත්තු වෙනවා සියලු පක්ෂ එකතු කරලා සියලු මේ විශේෂඥ සහයෝගය අරගෙන අවසාන වශයෙන් සියලුම පක්ෂවල එකතුවෙන් ධීවර ප්‍රතිපත්තියක් ජාතික ප්‍රතිපත්තියක් හදන්න. අධ්‍යාපන අමාත්‍යාංශය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් මා දන්න විදියට ඒ වගේ කාර්යයකට මැදිහත් වෙලා තියෙනවා. මේක අද රටේ අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා හමාරයි. අපි මම කලින් කිව්වා වගේම පළවෙනි වසරේ ඉඳලා උපාධිය දක්වා අධ්‍යාපනය ලබා දීලා එළියට යන දරුවට රැකියාවක් හොයාගන්න ආණ්ඩුවම මැදිහත් වෙන්න වෙලා තියෙනවා. එහෙමනම් මේ අධ්‍යාපන ක්‍රමේ යම් වෙනසක් අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඕන. එක වතාවක් මට මතකයි අපි ඉඳපු ආණ්ඩුව දාස් ගණනකට උපාධිධාරීන්ට රස්සා දුන්න 40,000කට විතර දුන්න. අවසානට ගිහිල්ලා වාඩි වෙන්න පුටු නැහැ. වාඩි වෙන්න මේස නැහැ. කරන්න රාජකාරියක් නැහැ. නිකන් පඩිගෙවගෙව හිටියා. ඉතින් ඒව එහෙම නොවි මේ විශ්වවිද්‍යාලයට ඇතුල් කරනකොටම එයාට රැකියාව සොයා ගන්න පුළුවන් පාඨමාලා කෙරෙහි තමයි අවධානය යොමු කරන්න වෙන්නේ උපාධි කෙරෙහි. දැන් කලා උපාධිධාරීන් විශාල පිරිසක් එළියට එනවා. වාණිජ උපාධිධාරීන් විශාල පිරිසක් එළියට එනවා ඒ විෂයන්ගෙන්. එයාට රැකියාව සොයා ගන්න බැරුව තමයි වැඩි මහන්සියක් දරන්න. අනෙකුත් අංශවලට රැකියාව සොයා ගැනීමට පහසුකමක් තියෙනවා. එනිසා අපේ විශ්වවිද්‍යාල පද්ධතියම මීට වැඩිය පුළුල් වෙලා මේ රැකියාව තිබෙන අංශ කෙරෙහි අවධානය යොමු කළ උපාධිධාරීන් බිහි කිරීම තමයි වැදගත් වෙන්නේ කියන එක මා විශ්වාස කරනවා. ඉංජිනේරු වංශයට තව සැලකිය යුතු ප්‍රමාණයක් දායාද කරන්න පුළුවන් නම් මේ රටේ වගේම විදේශ රටවල්වල විශාල රැකියාව වෙළඳ පොළක් අපිට තිබෙනවා. අද අපේ රටට විශාල ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තමයි රටට අවශ්‍ය පුහුණු ශ්‍රමයේ හිඟකම. ඒ වගේම ඉංජිනේරුවන්ගේ තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය දිගින් දිගටම තියෙනවා. මේ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් උසස් අධ්‍යාපන අමාත්‍යතුමා සකස් කළ යුතු වෙනවා වහාම කඩිනමින්. ඒ වගේම විදේශ වෙළඳපොලේ තිබෙන රැකියාවලට විශේෂයෙන්ම හෙදි උපාධිය තවත් වැඩි ප්‍රමාණයකට ලබා දෙන්න ඒ විශාල හෙදියන්ට විශාල ඉල්ලුමක් තියෙන විදේශ රටවල්වල ඒ වගේම වැඩි වෛද්‍යවරු ප්‍රමාණයක් බිහි කරගන්න ඒ සඳහා අපි දන්නවා ගැටලු තිබෙන බව අපි පෞද්ගලිකාංශයත් මේවට සම්බන්ධ කරගන්නවා. තව පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමාණයක් ඇති වෙන්න ඕන. වැඩියෙන් ඉංජිනේරුවරු බිහි වෙන්න ඕන. වැඩියෙන් IT පැත්තට තාක්ෂණික පැත්තට විශේෂඥයන් බිහි වෙන්න ඕන. එතකොට අපේ එකාතකින් දේශීය රැකියා අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තිය පුළුවන්කම ලැබෙනවා වගේම විදේශ රැකියා වෙළඳ පොළට විශාල ප්‍රමාණයක් අපේ යොමු කළා විශාල පඩියකට වැඩි පඩියකට අපිට මේ රටේ ඒ සම්පත් ඒ ශ්‍රමය ලබා දීමෙන් රට දියුණු කරන්න පුළුවන් වෙනවා වගේම ඒ අයගේ ජීවන තත්ත්වය උසස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන්ටමත් අපි දන්නවා රටේ බැලුවොත් එක පැත්තකින් රැකියා නැති විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම දහස් දසදහස් ගණනක් රැකියා වලට කට්ටිය නැතුව කර්මාන්ත ඒ වගේම ආයතන බොහොමයක් වැහෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. පුහුණු ශ්‍රමය වගේම නුපුහුණු ශ්‍රමයක් නැහැ. අද හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව තමයි කුමන හෝ රජයේ රැකියාවකට යන එක. උසස් පෙළ සමත් වෙච්ච කෙනා ඇවිල්ලා කියනවා මට රෝහල් කම්කරු හරි කමක් නැහැ දෙන්න කියලා. මොකද මේ රාජ්‍ය සේවයේ තියෙන වැටුප් තලය සහ ආරක්ෂිත බව ඒ නිසාම තමයි ගොඩක් අය පොළඹවන්නේ රජයේ රැකියාවල් වලට. ගිය වතාවේ උපාධිධාරීන්ට රුපියල් 10,000ක් පත්වීම් දෙනකොට රුපියල් 75000 පෞද්ගලික අංශේ රැකියා කරපු අය ඉවත් වෙලා ඒකට ඇවිල්ලා පත්වීම ගත්තා. මෙන්න මේ මානසිකත්වය අපි විනාශ කරන්න ඕන. රාජ්‍ය සේවයට වගේම පෞද්ගලික සේවයටත් අපි ආරක්ෂාවක් ලබා දෙන ගමන් සම මට්ටමට වැටුප් තලයන් ගෙනීමේ වැඩපිළිවෙලකට රජය දායක විය යුතු වෙනවා. හැම වෙලාවෙම රාජ්‍ය සේවයේ පඩිය වැඩි කළා රාජ්‍ය සේවයේ වරප්‍රසාද වැඩි කළා විතරක් මේ ගැටලුව විසඳන්න බැරියයි කියන එක අපි අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕන. ඒ නිසා අපේ රටේ තිබෙන දැන් තියෙන මේ රැකියා හිඟය අපි ජාත්‍යන්තර මට්ටමටත් ගලපන්න වෙනවා. මොකද අපේ කර්මාන්ත කරුවන්ට ඉතා වැඩි වැටුපකට රැකියාවලට කට්ටි යොදව ගන්න සිද්ධ වුණොත් එතන බරපතල තත්ත්වයක් ඇති වෙනවා. එහෙම වුණොත් ඒ අය වෙනත් රටවල්වලට යෑමේ අවධානමකුත් තියෙනවායි කියන එකත් අපි සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විදුලි බල අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා මේ විවාදයට මැදිහත් වෙන නිසා මා සඳහන් කළ යුතු කාරණා කීපයක් තිබෙනවා යන්සේ. ඒකක් තමයි විකල්ප බලශක්ති කෙරෙහි අපේ අවධානය අනිවාර්යයෙන්ම අපි යොමු කරන්න ඕන. මම දන්නවා දැනටමත් අපේ රටේ යම් ප්‍රදේශවලට වැසි ලැබුණත් විදුලි බලාගාර ආශ්‍රිතව වැසි නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කළා විකල්ප බලශක්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න ඕන. සෝල පවා අපිට තව වැඩි දියුණු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සුළං මගින් විදුලි බලය නිෂ්පාදනය කරන්න, ඒ වගේම මුහුදු රළ උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කරන්න, ඒ වගේම අපේ රටේ එකතු වෙන ලොකු ප්‍රශ්නයක් වෙලා අපිට තිබෙන මේ කුණු ආශ්‍රිත අපද්‍රව්‍ය එකතු කරලා විදුලි බලය නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. එහෙම විදුලි බලය නිෂ්පාදනය කරන්න පටන් ගත්තොත් අපිට එක පැත්තකින් පරිසරය ආරක්ෂා වෙනවා වගේම මේ ඊළඟට එන නියඟයන්ට හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගවලට අපිට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. අපිට දැන් ගල් ලඟුරු වගේ දේවල් යොදාගෙන අනාගතයේදී විදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳව නැවත හිතන්න තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ ගල් ලඟුරු පාවිච්චිය දැන් ක්‍රමානුකූලව ලෝකෙ අයින් වෙන වෙලාවක අපි ඒ කෙරෙහි මේ අවධානය යොමු කළ යුතු වෙන්නේ වෙනත් විකල්ප ක්‍රම කෙරෙහි තමයි අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම LNG විදුලි බලාගාර දැනටමත් යෝජනා වෙලා තිබෙනවා, සාකච්ඡා වෙලා තිබෙනවා. ඒවා අපි ප්‍රචලිත කිරීම තුළ අපේ රටේ විශාල වාසියක් වගේම පරිසර හිතකාමී විදුලි බලයක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවායි කියන එකත් මා සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි අපි මේ ඉංජිනේරුවරුන්ගේ උන්නතිය වෙනුවෙන් මේ කටයුත්ත සිදු කරන වෙලාවේ අපි සඳහන් කරන්න ඕන නිරන්තරයෙන් සිදුවෙන වැඩ වර්ජන පිළිබඳව අපි ඒ අයගෙන් ඉල්ලීමක් කළ යුතු වෙනවා. වැඩ වර්ජනය අවසාන අවිය බවට පත් කරගන්න හිතුමතේ හිටපු ගමන් වැඩ වර්ජන තියෙන මේ රාජ්‍ය සේවයේ තිබෙන අපේ විශාල බරපතලම ගැටලුව ඒක තමයි. වෛද්‍යවරු සමහර වෙලාවට කරන වැඩ වර්ජන වෙන්න පුළුවන්, ඉංජිනේරුවරු වෙන්න පුළුවන්, වෙනත් රාජ්‍ය සේවකයන් වෙන්න පුළුවන්. මේ වගේ හිතුමතේ සුළු දේවල් වලටත් වැඩ වර්ජනයක් කරන්න ගියොත් රටක් විදියට අපි ඉතා අසරණ තත්ත්වයකට අවපාතයකට පත් වෙනවායි කියන එක තමයි මා සඳහන් කළ යුතු වෙන්නේ. මේක හැම වෙලාවෙම හිතන්න ඕන අපේ රට කියලා. මේ අපේ රටේ ජනතාවටයි හිරියරපත් ජනතාවටයි හිරියරය සිද්ධ වෙන්නේ. වෛද්‍යවරු වැඩ වර්ජනය කරොතින් ඒකේ පාඩුව රජයට පාඩුවක් වෙන්නේ නැහැ. වෛද්‍යවරු වැඩ වර්ජනය කරනකොට රජයට ඒක ලාභ වෙයි. මොකද රජේ රෝහල්වල විදුලි බිල් අඩුවේ, වතුර බිල් අඩුවේ, බේත්තේ තැන් ඉතුරු වෙයි. හැබැයි ඒකේ පාඩුව කාටද? ඒකේ පාඩුව අහිංසකම රෝගී ජනතාවටයි. අහිංසක රෝගී ජනතාවට ඒකේ පාඩුව වෙන්නේ. ඒ වගේම ඒකේ ලාභය එන්නේ පෞද්ගලික රෝහල් කරන අයට. එනිසා මේ පිළිබඳව අපි ඒ අයගේ වෛද්‍යවරුන්ගේ අවධානය මේ සඳහා යොමු විය යුතු වෙනවා. ඒ වගේම ඉංජිනේරුවරුන් වගේම අනෙකුත් ශ්‍රේෂ්ඨවල අය නිරන්තරයෙන් කරන වැඩ වර්ජනවල අවසාන ප්‍රතිඵලය වෙන්නේ රටක් විදියට රටට සහ අහිංසක ජනතාවටයි ඒකේ පාඩුව සිද්ධ වෙන්නේ, ඒකේ හානිය සිද්ධ වෙන්නේ. එනිසා අපි රටේ පුරවැසිය විදියට නිදහස් අධ්‍යාපනය ලැබපු අය විදියට අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් අධ්‍යාපනය ලැබපු වරප්‍රසාද ලැබපු පුද්ගලය විදියට ඒ පරිණඩි ලබන විදිය පුද්ගලය විදියට හැම එකටම විරෝධතාවය වර්ජනය මූලික කරගන්න නැතුව රට ගැන හිතලා කටයුතු කිරීම වැදගත් කියන එක මා විශ්වාස කරනවා. මේක එක කණ්ඩායමක් දියුණු කරන්න පුළුවන් රටක් නෙමෙයි. ඒ නිසා තමයි මේ වෙලාවේ පක්ෂ දෙකක් එකතු වෙලා ජාතික ආණ්ඩුවක් විදියට අපි මේ රට දියුණු කිරීමේ කාර්යභාරයට ප්‍රවේශ වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් සෑම දිනෙකම උදව් උපකාර කරොත් අපිට ඉලක්කය ජයග්‍රහණය කරගන්න අනිවාර්යම පුළුවන්කම ලැබෙනවායි කියන එක මා සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම මා එක කාරණයක් තව සඳහන් කළා මගේ කතාව අවසන් කරනවා මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මොකද දැනුත් මතුණු නිසා මේ කාරණයට අදාළ නොවුනත් විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ
බුදුමරතෝ මිනිත්තු 10ක් තියෙනවා.
ඔව් විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ සඳහනෙන් ඉල්ලාසෙන්න ඊයේ ගෙන යෝජනාව පිළිබඳව එතුමා මම දැක්ක ඊයේ පාර්ලිමේන්තුවේදී ඉවත් වෙන්න කැමතියි කියලා යෝජනා කරන කතානායකතුමාට මෙනමින්න කැමතියි කියලා. ඒක කතානායකතුමාට නෙමෙයි ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි ඒක දන්නන්න ඕනේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට. මම සන්ධානයේ ලේකම්වරයා විදියට කියන්න කැමති. එතුමා හෙට හරි ඉල්ලීමක් ඉදිරිපත් වෙනවා නම් අපිට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙන්න අවශ්‍යයි කියලා මන්ත්‍රීවරු ධූරේ මේ මන්ත්‍රීවරයෙක් විදියට ඔහු කටයුතු කරන් අපිට ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්න පුළුවන්. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමයි ඔහු තරක් කරලා තියෙන්නේ. ඔහු වෙනම පක්ෂයක් විදියට නෙමෙයි අපිට සම්බන්ධ වෙලා තියෙන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂයක සමාජිකයෙක් වෙනම පක්ෂයක සමාජිකයෙක් නෙමෙයි ඔහු. ඒ නිසා මෙතන පාර්ලිමේන්තුවේ කරපු ඉල්ලීම මම ඔබතුමාට යෝජනා කරන කතානායකතුමා මගින් එතුමාට දැනුම් දෙන්න කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉල්ලා සිටීමේ ලියුම එතුමාට ඕනම වෙලාවක එවන්න. අපි මේ පිළිබඳව සැලකිලිමත් වෙලා තීන්දුවක් ගන්න සූදානමින් ඉන්න බවත් මා සඳහන් කරන්න කැමතියි. මොකද අපි හැම වෙලාවෙම අපි සන්ධානයේ ශක්තිමත් කරන්න අපි ඒ වගේම පක්ෂයේ ශක්තිමත් කරන්න අපි වැඩපිළිවෙල් හදනවා ක්‍රියාත්මක කරනවා. ඒ ඡන්දවලින් බලයට පත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දවලින් තමයි මේ බොහෝ දෙනෙක් තරඟවදී ජයග්‍රහණය කරා. වෙන් වෙලා ගියාම බලා ගන්න පුළුවන් කොච්චර තමන්ගේ බලය කියන එක පිළිබඳ. ලක්ෂ ගණනින් ඡන්ද ගන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්. ඒ නිසා ඒකෙන් ඉවත් වෙන්න කවුරු හරි කටයුතු කරනවා නම් අපි ඒ අය පිළිබඳව සැලකිලිමත් වෙන්න කැමති. ඒ ඉල්ලීම අපිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට යොමු කරන්න කියන ඉල්ලීමත් කරමින් ඊළඟට ඊයේත් ඒ වගේම අදත් දැනුත් මන්ත්‍රීතුමා සඳහන් කරා මේ රණවිරුවන් සම්බන්ධව කතා කරපු නිසා මම ඒකට දෙතුන් පැත්තෙන්ම උත්තරයක් දිය යුතු වෙනවා. අපි පැහැදිලිවම ස්ථාවරයේ ඉන්නවා ජනාධිපතිතුමත් අපිත් මේ රජය රණවිරුවන්ට දේශපාලන හේතුන් මත දඬුවම් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඊයේ දිනේ මාධ්‍යවේදියෙක් කෙත්නයා මහත්මයාගේ හිරිහැර කිරීම වෙනුවෙන් සඳහනක් සිද්ධ වුණා. පොලිස් නිලධාරීන් හිතුමතේට රණවිරුවන් අත්අඩංගුවට ගත්තා. ඒ කිසිම පදනමක් නැතුව ගත්තා කියන චෝදනාව එහා පැත්තෙන් විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා. යම් නිලධාරියෙක් අසාධාරණ විදියට රණවිරුවෙක් අත්අඩංගුවට ගැනීමක් කළා හෝ නිරපරාධී දඬුවමක් දෙන්න කටයුතු කළා තිබෙනම නම් අපි එම නිලධාරියා පිළිබඳවත් වෙනම හොයලා ඒකට දඬුවම් කරමු. අපි පැහැදිලිව ඉන්නවා රණවිරුවන්ට දඩයම යන්න රණවිරුවන් දඩයම් කරන්න අපිට උවමනාවක් නැහැ. හැබැයි බුද්ධියන්සේ මුවාවෙන් කාට හරි වැරදි දේවල් කළා තියෙනවා නම් මාධ්‍යවේදීන්ට වෙන්න පුළුවන් වෙනත් කෙනෙකුට හිරිහැරයක් කළා තියෙනවා නම් එයා හමුදාවේ වුණා කියලා පැත්තකට වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. කාට හරි පහර දීලා තියෙනවා නම් මරලා දාලා තියෙනවා නම් ඒ වෙලාවට අපිට නිහඬව ඉන්න පුළුවන් කමක් නැහැ. අපි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකයි අපේ ස්ථාවරය. ඒ නිසා රජයේ විදියට ඒ රණවිරුවන් අපි ආරක්ෂා කරන්න කටයුතු කරනවා වගේම කවුරු හරි ඒ හමුදා නිලධාරියෙක් වැරදි දෙයක් කළා තියෙනවා නම් හමුදා වේ කටයුතු වලට පරිබාහිරව යමක් කළා තියෙනවා නම් ඒ වෙනුවෙන් ඔහුට දඬුවම් ලැබෙන්න ඕන කියන මතේ ඉන්නවා. අපි රටක් විදියට එහෙම තමයි ඉස්සරහට යන්න ඕන. අපි හමුදාව යුද්ධය ජයග්‍රහණය කරා කියලා ඒ අය ස්ත්‍රී දූෂණයක් කළා තියෙනවා නම් කොහේ හරි මම දන්න විදියට අපේ රණවිරුවන් එහෙම 100ට දශමයක්වත් වැරදි කළා නැහැ. 99.9%ක්ම ඉතාමත් හොඳින් යුද්ධයේ ජයග්‍රහණය කරපු රණවිරුවෝ ඉන්නේ. දශමයක හරි එක්කෙනෙක් හරි ඉන්නවා නම් එහෙම වැරද්දක් කරපු කවුරු හරි අනවශ්‍ය කට්ටිය ඝාතනය කරපු එහෙම නැත්නම් මාධ්‍යවේදීන්ට පහර දීපු මරා දාපු එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ අයට දඬුවම් ලබා දීම පිළිබඳව මේ රටේ ජනතාව විරුද්ධ වෙන්නේ නැහැ. වගේම ජාත්‍යන්තරයත් ඒ පිළිබඳව බලාගෙන ඉන්නවා. අපිට තිබුණු බරපතල අර්බුද වලින් අපි අද මිදිලා තියෙන්නේ අපේ ගැන තියෙන මේ රජය ගැන තියෙන විශ්වාසය නිසා. ඔබතුමා දන්නවා අපි බලයට පත් වෙනකොට මේ රජයේ බලයට පත් වෙන්නට පෙර තිබුණු අපිට தත්තේ ඔබතුමා අපි වේදිකාවල් අපි කියපු දේවල් ඔබතුමාට මතක් වෙනවා අපි විදුලි පුටුව ගැන කතා කරා අපි ජාත්‍යන්තර යුද්ධාධිකරණ ගැන කතා කරා ජාත්‍යන්තර පරීක්ෂණ ගැන කතා කරා අද දැන් බලන්න මාර්තු මාසේ එනවා අපි වෙනද මාර්තු මාසේ වෙනකොට ගිනියම් වෙලා ඉන්නේ රටේ තිවෙන தත්ත්වය පිළිබඳව අපිට බොහොම වැටහීමක් තිබෙනවා දැන් ඒකෙන් අපිට මේ தත්ත්වයට පත් කරගන්න පුළුවන්කම ලැබුණේ ජනාධිපතිතුමාත් මේ ජාතික ආණ්ඩුවත් කෙරෙහි ජාත්‍යන්තර ඇති කරගත්තු විශ්වාසය නිසා අද බොහෝ දෙයින් අපි මිදිලා එන්න පුළුවන්කම අපිට ලැබිලා තියෙනවා කියන එකත් මා සඳහන් කරන්න ඕන බරපතල අවදානම් නැහැ හැබැයි එහෙම කියලා අපිට නිකම්ම ඉන්න පුළුවන් කමකුත් නැහැ අපි පසුගිය කාලය තුල සිදු වුණා නම් යම් වැරද්දක් ඒ වැරද්ද නිවැරදි කරන්න ඕන පසුගිය කාලේ අතපසුවීමක් සිද්ධ වුණා නම් ඒ කටයුත්ත අපි නිවැරදි කරන්න ඕන ඒ වගේම අපි සියලු ජන කොටස් වලට නිදහසේ සමාන අයිතිවාසිකම් ලැබිය යුතුයි කියන මතයේ ඉන්නවා සිංහල ජනතාවට හෝ දෙමළ ජනතාවට හෝ මුස්ලිම් ජනතාවට වැඩි වරක් ප්‍රසාදයක කණ්ඩායමකට ලබා ගන්න හෝ එක කණ්ඩායමකට අඩුවෙන් වරක් ප්‍රසාද ලබා දෙන්න කියන මතේ මේ ජනාධිපතිතුමත් මේ ජාතික ආණ්ඩුවත් නැතේ කියන එක මම පැහැදිලිව කියනවා ඒ සියලුම ජන කොටස් වලට සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕන ඒ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕන ඒ එතුමාලා දිගින් දිගටම කියු කාරණා පිළිබඳව අපි අහුම්කම් දෙන්න ඕන ද්‍රවිඩ මන්ත්‍රීවරු කියන කාරණා වැදගත් කාරණා කියන ඒ ඇයට වෙච්ච අසාධාරණයක් තියෙන සංවර්ධනයේ අඩුපාඩු තියෙන ඒවා අපි නිවැරදි කිරීමේ වගකීම අපි රජයක් විදිහට අපිට තියෙන ඒ සංවර්ධනයේ බැලුවොත් සෑම ශේෂ්ත්‍රයකම අඩු සැලකිල්ලක් ලැබිලා තිබුණ ඒ යුද්ධයෙන් වැඩිම බැටකෑවා ඒ ප්‍රදේශ ජනතාව ඒ ජනතාවට අපි ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඕන වගේම අනිකුත් ජන කොට්ටාසවලටත් නැවත දෙමළ ජනතාවත් සිංහල ජනතාවත් අතර වෛරයක් ඇති නොවන තත්ත්වයට තමයි ඒ කටයුත්ත කරන්න ඕන කියන එකත් අපි පැහැදිලිව සඳහන් කරනවා. අපි මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා හිටිනවා. සමහර මන්ත්‍රීවරු කරන ප්‍රකාශ ඔබතුමාලටත් ඇඩිය පලාස් සභා මට්ටමේ මන්ත්‍රීවරු කරන ප්‍රකාශ වලින් සිංහල ජනතාවගේ හිත බිඳෙනවා. හිත රිදෙනවා. ඒතර අපි මේ දෙන්න යන දේවල් අපි කරන්න යන සමගි වැඩසටහන් වලට ඒක හොඳ දෙයක් නෙමෙයි බාධාවක් විතර ඇති වෙන්නේ. හැබැයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරු මේ කාරණය පිළිබඳව වැටහීමෙන් කටයුතු කරන බවත් අපිට ඉතාමත් පැහැදිලිව පේන්න තියෙනවා දැනගන්න තියෙනවා ජනාධිපතිතුමාගේ ස්ථාවරය තියෙන්නේ මේ දෙමළ ජනතාව වෙනුවෙන් ලබා දෙන දේවල් ඒ වගේම ඒ අයට ලබා දෙන්න තියෙන ඒ සම අයිතිවාසිකම් වෙනුවෙන් ඉතාමත් පැහැදිලිව එතුමා පෙනී හිටිනවා එතුමා කිසිම ආකාරයක පසුබට වීමක් හෝ වෙනත් වංගු ගැහිමක් මේ වෙනුවෙන් කරන්නේ නැහැ අපි මේ කාරණා පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා කියන එකත් මා සඳහන් කරනවා
ගරු මුලසන අරුඩ මන්ත්‍රීතුමනි අපේ හිතමිත්‍ර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති මහින්ද අමරවීර
ලේකම්
මහින්ද අමරවීර මැතිතුමන් සභාපති වෙයි දන්නේ නැහැ මේ මහලේකම් මහින්ද අමරවීර මැතිතුමන් කාරණා දෙකක් මන් සම්බන්ධයෙන් පළ කෙරුණා මම කියපු කාරණයක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම යුද හමුදා බුද්ධ්‍යංශ සම්බන්ධයෙන් ඔබතුමා කියපු කාරණේ ගැන මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි ඒ අයව ගෙනාවේ මම ඉන්න වාට්ටුවට මේ මැගසින් බන්ධනාගාරේ තුන් දිනක් මුලින්ම මේජවරයෙකුත් එතන ඉන්නවා මේජ බුලත්වත්ත කැප්පිටිපුල පරම්පරාවේ ඥාතිත්වයක් දරන කෙනෙක් මේ අයගේ ඔය ශානිය අබේරත්න ඇතුළු පොලිස් නිලධාරීන් ගෙනල්ලා ප්‍රශ්න කරලා තියෙනවා ඔබතුමා හොයලා බලන්න ඒ අයට අදාළ ලියුමයවල තියෙන රාජකාරී ලිපිනේට නෙවෙයි ගම්වලට ගමේ පොලිසිය යන්නේ කෙලිම ගෙදරට නෙවෙයි ගම වටේම යනවා
මේගොල්ලෝ ගියේ කතාව අහගෙන හිටියත්
මට විනාඩියක් දෙන්න ගරු එතුමා දැන් මේගොල්ලොන්ව ටවර් එක ඒ කියන්නේ ඒ සිද්ධිය වෙච්ච දවසේ ඒ දෙහිවල ටවර් එකවට මේගොල්ලෝ දුරකතන ක්‍රියාත්මක වීම තමයි ගන්න හේතුව ඊළඟට මේගොල්ලන්ට කියනවා ඔයාට හොඳ ජීවිතයක් දෙන්න ඔයාට ඔයා මේ ඔයා මේක තේරුම් ගන්නවා ඔයා කියන්න ඔයාට හොඳ මේ ඊට වඩා හොඳ තත්ත්වයක් අපි හදන්න එහෙම කියලා තමයි මේගොල්ලෝගෙන් නොකරපු දෙයක් ගැන අහගන්න යන්නේ මම මේ ඇත්ත කියන්නේ ඒ අයට කිසිම අවශ්‍යතාවයක් නැහැ බොරු කියන්නේ. විශ්‍රාම ගිහිල්ලා අවුරුද්දක් වෙන එක නිලධාරියෙක්ව ගෙනල්ලා පහර දීලා තියෙනවා. පහර දීලා CID නිලධාරින් ගෙදරට ගිහිල්ලා එදාරෑ ගෙදර නතර වෙලා නාවල එයා නෑවට පස්සේ පහුවෙන්ද ගෙදර අයටත් කියලා මෙයාට කොහෙවත් යන්න දෙන්න එපා ගෙදරම ඉන්න කියලා. එහෙම තමයි CID නිලධාරින් ඊට පහුවෙන්ද එන්නේ. අනික ඔබ දන්නවා කීත් නොයාර් මාධ්‍ය විද්‍යාවට කවුරුන් ඔය පැහැර ගැනීම කරා නම් ඒක ගැන සොයන එකේ අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් ඔහුගේ කට උත්තරය ගන්න ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා පුදුමාකාර උනන්දුවක් මේ CID මේකන තියෙනවා. දෙවෙනි එක දැන් මේ අයගේ ඡායාරූප අරගෙන තියෙනවා හැම පැත්තෙම. මේ ඔක්කොම යවනවා කීත්නෝ අර මාධ්‍යවේදියාට. හඳුනා ගැනීම පෙරට්ටුවේදී ඔහු මේ ඡායාරූප ඔක්කොම බලලා ඇවිල්ලා මේගොල්ලෝ හඳුනා ගන්නවා. මම කියන්නේ පරීක්ෂණයක් වෙන්න ඕන විදියක් තියෙනවානේ. මේ අපේ ඔබතුමා පිළිගන්නවනේ කොළඹ බෝම්බ පිපිරෙන එක නතර කරගත්තේ යුද හමුදා බුද්ධියංශය කියලා ඔබතුමා එක නොදන්නව නෙවෙයිනේ. ඉතින් ඒ නිසායි මම කියන්නේ ගරු ඇමතුමනි අපිව හිරේ දාපු එකෙන් නිදහස් කරලා දෙන්න කියලා අපි කවදාකවත් ඔබතුමාට ඉල්ලන්නේ නැහැ. නමුත් මේ මිනිස්සු මේ රට වෙනුවෙන් යම්කිසි සුවිශේෂ කැපවීමක් කළා. කිත්නාර්ගේ සිද්ධියට ඇත්තටම වුන් සම්බන්ධ නම් ඔය කියන පරීක්ෂණේ ඔය විදියට නෙවෙයි යන්න ඕනේ. මේ ටවර් ඒරියා එකේ දුරකතනේ තිබ්බයි කියලා එහෙම මිනිස්සු අල්ලනවා නම් එහෙනම් ඉතින් මේ රටේ වෙන හැම සිද්ධියකටම ඔය කියන ටෙලිකොම් කුළුණාල බලනවා වටේ තිබ්බ දුරකතන ටික බලනවා උන් ඔක්කොම අරන් එනවා. එහෙම කරන්න බෑනේ. ඒ නිසා සාධාරණ වෙන්න ඕනේ. අනිත් එක මේක සිද්ධ වෙලා අවුරුදු ගාණක් වෙච්ච සිද්ධියක්. දෙවෙනි එක තමයි ඔබතුමා දෙවෙනි කරුණ වශයෙන් කිව්වා සන්ධානයේ ඒ සම්බන්ධය ඉවත් වෙනවා නම් ඔබතුමාට ඒක දැන්වීමට පස්සේ ඔබතුමාට මම හිතන්නේ සලකා බලන්න හරි මොකක් හරි ඔබතුමා කිව්වේ. දැන් මම ලියුම ලියලා අවසන් කළා. දැන් ඔබතුමා මෙතනින් පිටත් වෙනකොටම ඒ ලියුම ලබා දෙන්න කටයුතු කරනවා. මම හිතනවා මේ බලෙන් ඒ කියන්නේ බලෙන් තියාගන්න ඌමනාවක් ඔබතුමාලට නැතුව ඇති කියලා. ඒ නිසා ඒක පිළි අරගෙන කතානායකතුමාට ඒ දැනුම් දීම කරන්න ඔබතුමා බොහොම සාධාරණ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
අනිවාර්යෙන්ම ගරු මන්ත්‍රීතුමා මේ ඔබතුමාගේ ලියුම එකයි මේ මං කිව්වේ අපිට ලැබුණම අපි ඒ පිළිබඳව තීන්දුවක්
ගරු ඇමතුමා ඔබතුමා කාලෙත් අවසානයි.
ආ කඩනමින් ලබා දෙන්න මම ඔබතුමා කිව්ව කාරණේ පිළිබඳ මේ
ගැන මීට වඩා සාධාරණව හිතන්න කියලා මං ඉල්ලනවා.
මම ඔබතුමා කිව්ව මගේ කතාවෙදිත් කිව්ව එක තමයි. මම මේ පිළිබඳව ඔබතුමාගේ කතාවෙදී අහගෙන හිටියා. මම ඊටමත් මේ පිළිබඳව සංවේදීව කතා කරේ. ඒ කියන්නේ ඒ කාරණේ පිළිබඳව මම බැහැර කරන්නේ නැහැ. මම ඒකයි කිව්වේ වගකීම් ඉතමත් වගකීමෙන් කිව්වේ පොලිස් නිලධාරියෙක් වැරදි විදියට හමුදාවේ රණවිරුවන්ට ඒ කටයුතු කළා තියෙනවා නම් හිරිහැර කළා තියෙනවා නම් සහ ඒ ඇයට අනවශ්‍ය විදියට නඩුවලට පටලවන්න කටයුතු කළා තියෙනවා නම් අපි ඒ පිළිබඳව සුවා බැලීමක් කරනවා.
එමෙතුම අවසන් කරන්න
මුලසරණතුල මන්ත්‍රීතුල තව දෙයක් ශානි අබේරත්නට ඩබල් ප්‍රොමෝෂන් දුන්නා. ඊළඟට මෑත කාලේ CID කේ සියලුම අයට ලක්ෂ 2 ලක්ෂ 3 ලක්ෂ 4 සොයා ගැනීමට නොහැකි වී තිබූ තොරතුරු අනාවරණය කර ගැනීමේදී දක්වන ලද විශේෂ කුසලතාවයට අදාළ දිරිගැන්වීමේ දීමනා කියලා ලක්ෂ 2 3 4 පගාවල් දුන්නා. මේව දිරිගැන්වීමේ දීමනා නෙවෙයි. ඒ නිසා දැන් මේ අර පොලිස් කොමිෂන් පැත්තකදී තමයි මේ ඩබල් ප්‍රොමෝෂන් හම්බුනේ. ඉතින් මේ ඔක්කොම වෙන්නේ මේ කිසියම් නිශ්චිත ඉලක්කයක් ඇතුව පොලිසිය බාර ඔබතුමාගේ ජනාධිපතිතුමාට නෙවෙයි. නමුත් හමුදාව බාර ඔබතුමාගේ ජනාධිපතිතුමාට. ඒ නිසා කරුණාකරලා මේ අගමැතිතුමාගේ පොලිසියට ජනාධිපතිතුමාගේ හමුදාව පිළිගන්න දෙන්න එපා.
අනිවාර්යයෙන්ම ගරු
මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
ඔබතුමා කිව් කාරණේ පිළිබඳව මම අද ජනාධිපතිතුමාටත් කතා කරලා කිව්වා මේ රණවිරුවන්ගේ ප්‍රශ්නය පිළිබඳව. එතුමත් දැඩි ස්ථාවරයක ඉන්නවා. මේ වැරදි නොකරපු කෙනෙකුට දඬුවම් ලබා දීලා තියෙනවා නම් ඒ පිළිබඳව
විශේෂයෙන්ම
එතුමා මැදිහත් වෙනවා. ඒ වගේම අපිට කියන්න බෑ මේ ටෙලිකොම් කුළුණු මගින් ගන්න පරීක්ෂණ පැත්තකට දාන්න ඒ වගේ දේවල් කියන්න බෑ. මොකද පොලිසියට ඒ කටයුතු කරන්න
එතුමා කාලේ අවසානයි.
ඒ නිසා මමත් වගේ කීමෙන් කියනවා රජයේ විදියට වැරදි කරුවන් ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්නෙත් නෑ. ඒ වගේම
නිවැරදි
රණවිරුවෙකුට දඬුවමක් ලැබෙන්න යනවනම් ඒක විදියට වෙන්න ඉඩ තියන්නෙත් නැතේ කියන එක මම පැහැදිලිව
කියනවා. ඊළඟට ගරු රිෂාඩ් බදෝදේ නමාත්‍යතුමා ඊට පෙර ගරු කනක හේරත් මන්තුමා මූලාසනයට
ගරු ගරු මන්ත්‍රීතුමාට මයික් එක දෙන්න. විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා මතක් කරා අර රහස් පොලිසිය විසින් රණවිරුවෙකුට පහර දීලා තියෙනවා කියලා. ඉතා දරුණු විදිහට පහර දීලා ගෙදරට ගෙනහිල්ලා මේ රෑ නතර කළා නාවලා එහෙම කළා පිරිසුදු කළා කියලා තියෙන හොඳටම ගහලා. එතකොට ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා පරීක්ෂණයක් කරනවද නැත්නම් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයේ මොකද්ද මේ නිලධාරීන්ට විරුද්ධව
කියලා? ආර්ණා ඔක්කොම කිව්වේ විමල් වීරවංශ මන්ත්‍රීතුමානේ. එතුමාට හිරගෙදරදී මේ අය මුණ ගැහිලා කියපු කාරණා පිළිබඳව කිව්වේ. ඒ නිසා ඒ නිලධාරීන්ගෙන් යම් පැමිණිල්ලක් ලැබුණොත් ඒ සම්බන්ධව අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. තාමත් පැහැදිලි මේ රණවිරුවන්
බිල්ලට දෙන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආරක්ෂක ඇමතිවරයා විදියට කිසිම වෙලාවක කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම රණවිරුවන් වැරද්දක් කළා තියෙනවා නම් ඒකට දඬුවම් ලබා දීමේ ප්‍රශ්නෙකුත් නැහැ.
ගරු රිෂාඩ් බදුදීන් අමාත්‍යතුමා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. සභිකේ තලමිදාංගෙන්ද ගෞරව උරුපිනාරෝක්ලේ. நமது நாட்டிலே இவ்வாறு ஒரு சிறப்புமிக்க துறை பொறியியல் துறையுடைய கவுன்சில் ஒன்று ஆரம்பிக்கப்படுவதற்காக அதற்காக நீண்ட காலம் முயற்சிகள் செய்யப்பட்டு இன்று சட்டபூர்வமாக இந்த பாராளுமன்றத்திலே சமர்ப்பிக்கப்படுவதை நான் இன்று ஒரு சந்தோஷமான ஒரு வரலாற்று முக்கிய நாளாக நான் பார்க்கின்றேன். இதற்காக பல முயற்சிகளை முன்னெடுத்த அமைச்சர் சம்பிக ரணவக்க அவர்கள், அவரோடு சேர்ந்து உழைத்த சார்ட்டர்ட் இன்ஜினியர்ஸ், அதேபோல் டிப்ளமட் இன்ஜினியர்ஸ், அதேபோல் அந்த துறை சார்ந்த அதிகாரிகள் எல்லோருக்கும், அட்டர்னி ஜெனரல் டிபார்ட்மெண்ட், லீகல் டாஸ்மென்ட் எல்லோருக்கும், பொதுவாக அமைச்சரவையில் இதற்கு அங்கீகாரத்தை தந்த ஜனாதிபதி உட்பட அமைச்சர்களுக்கெல்லாம் நன்றியை நான் கூறிக்கொள்கின்றேன். வைத்தியர்களுக்கான ஒரு கவுன்சிலிருந்து எவ்வாறு பணியாற்றுகிறார்களோ அந்த துறையுடைய கௌரவத்தன்மையையும் அந்த துறை சார்ந்தவர்களுடைய கௌரவத்தையும் அதனுடைய பெருமதியையும் எவ்வாறு பாதுகாத்து வருகிறார்களோ அவ்வாறு நமது நாட்டிலும் இந்த பொறியியல் துறை இன்ஜினியரிங் துறையுடைய கௌரவம் பெருமதி அந்தஸ்தை பாதுகாக்கக்கூடிய ஒரு அத்திவாரமாக இன்றைய இந்த பில் அமைந்திருக்கின்றது. எனவே இந்த விடயத்திலே நானும் சில காலம் இதற்காக பல முயற்சிகளை முன்னெடுத்த பலரோடு சேர்ந்து முன்னெடுத்தவன் என்ற வகையிலே நானும் மிகவும் சந்தோஷப்படுகின்றேன். இந்த துறையிலே கற்றவன் என்ற வகையிலும் இது இவ்வாறான ஒரு கவுன்சில் இன்றுதான் இலங்கையிலே ஆரம்பிக்கப்பட்டாலும் பாகிஸ்தான் போன்ற சிறிய நாடுகளில் 40 வருடங்களுக்கு முன்னர் ஆரம்பிக்கப்பட்டதாக சபைக்கு தலைமை தாங்கிய உறுப்பினர் தாங்குகின்ற உறுப்பினர் அவருடைய பேச்சிலே இங்கு சொன்னார். அதேபோல் உலகத்திலே பல நாடுகளிலே இவ்வாறான கவுன்சில் அமைக்கப்பட்டு அதனூடாக இன்ஜினியர்ஸுடைய பெருமானம், அவர்களுடைய அந்தஸ்து கௌரவம், அவர்களுடைய வேதனம் போன்ற விடயங்களை அளவீடு செய்வதற்கு இந்த கவுன்சில் ஒரு பெரிய பங்களிப்பை செய்யிருக்கின்றது. எனவே அது இன்று நிறைவேறுகின்றதை நினைத்து நான் சந்தோஷப்படுகின்றேன். எனவே இந்த வகையிலே இந்த கவுன்சிலே கௌரவ அமைச்சர் இங்கு இல்லை, இதை சமர்ப்பித்தவர் அமைச்சர் ரஞ்சித் செம்பலா பிடி அவர்கள், அவருடைய பிரதி அமைச்சரையும் காணவில்லை. இருந்தாலும் சபைக்கு தலைமை தாங்குகின்ற ஹொனரபிள் சேர்மன், சபைக்கு தலைமை தாங்குகின்ற உங்களிடத்திலே ஒரு வேண்டுகோளை நான் இங்கு வைக்க விரும்புகின்றேன். இங்கு பல்துறை சார்ந்த இன்ஜினியர்ஸ், சார்ட்டர்ட் இன்ஜினியர்ஸ் இருக்கிறார்கள். எனவே ஒரு தரப்பை சார்ந்தவர்கள் அதிகமாக இந்த கவுன்சிலே மெம்பராக வருகிறார்கள். எனவே ஏதாவது தவறுகள் அல்லது மனித உரிமை அதாவது பாதிக்கப்படுகின்ற பொழுது, யாருடையாவது உரிமை பாதிக்கப்படுகின்ற பொழுது, எந்த தரப்புடையாவது உரிமை பாதிக்கப்படுகின்ற பொழுது இவர்கள் சுப்ரீம் கோர்ட்டுக்கு சென்று அதற்கான தீர்வை பெறுகின்ற விஷயம் இங்கு நிச்சயமாக குறிப்பிட வேண்டும் என்பதை வலியுறுத்துகின்றேன். இந்த விடயத்தை நீங்கள் இந்த அமைச்சருக்கு தெரியப்படுத்தி இதே அதாவது இந்த சமர்ப்பிக்கப்பட்ட பில்லில் அது குறிப்பிடப்படவில்லை. எனவே இங்கு இதனுடைய தலைவராக சேர்மனாக பிரைம் மினிஸ்டர் அவர்கள் இருக்க வேண்டும் என்ற யோஜனா அதாவது பிரேரணையை வைத்தவர்களில் நானும் ஒருவன். எனவே அந்த வகையிலே அவ்வாறு இது அமைக்கப்பட்டிருக்கின்றது. அதற்காக என்னுடைய நன்றியை தெரிவித்து கொண்டு இன்று நாட்டிலே உங்களுக்கு தெரியும் பல டாக்டர் பட்டங்கள் வழங்கப்படுகின்றது. எனவே இவ்வாறு அந்த அதாவது சில இந்த நாட்டுடைய கௌரவம் பாதிக்கப்படக்கூடிய முறையிலே இவ்வாறான பல பல பட்டங்களை பணத்துக்காக அல்லது வேறு நோக்கங்களுக்காக நாடலாவிய ரீதியிலே வழங்கப்பட்டு வருவதை நாங்கள் பார்க்கின்றோம். ஏன்னா இவ்வாறான செயல்கள் இந்த நாட்டிலிருந்து நமது நாட்டிலே தவிர்க்கப்பட வேண்டும் என்ற ஒரு கொள்கையோடு உள்ள ஒருவன் நான். எனவே அந்த வகையிலே இந்த இன்ஜினியரிங் கவுன்சில் இந்த கவுன்சிலை கொண்டு வர பல சவால்களும் பல இடைஞ்சல்களும் இதை கொண்டு வருகின்ற பொழுது பல பிரச்சனைகளும் இதற்கு முன்னால் இருந்ததை நாங்கள் அறிவோம். எனவே அவ்வாறு இங்கு சொல்லப்படுகின்ற பொழுது இதிலே ஒரு உறுப்பினர் இன்ஜினியரிங் சர்வீஸ் கவுன்சில் ஊடாக ஒருவர் அதாவது தெரிவு செய்யப்பட வேண்டும் என்று சொல்லப்படுகின்றது. அவ்வாறு ஒரு உறுப்பினர் தெரிவு செய்யப்படுகின்ற பொழுது அது ஒரு டிபார்ட்மெண்ட் தினக்களத்திலே வேலை செய்கின்ற இன்ஜினியர் மாத்திரம்தான், அவ்வாறு அவர்கள் சார்ந்தவர்கள் மாத்திரம்தான் இந்த உறுப்பினராக வர முடியும் என்று இங்கு குறிப்பிடப்படுகின்றது. எனவே அப்படியென்றால் அதிகார சபையிலே அல்லது போர்ட் போன்றவற்றிலே வேலை செய்கின்ற பொறியியலாளர்களுக்கு அந்த சந்தர்ப்பம் அவர்களை சார்ந்தவர்களுக்கு இங்கு கிடைக்கவில்லை. எனவே அதிலும் ஒரு திருத்தத்தை திணைக்களங்கள் சார்ந்தவர்கள் மாத்திரமல்லாமல் போர்ட் அத்தாரிட்டி போன்றவற்றிலும் சேவையாற்றுகின்றவர்களும் அந்த அவர்கள் சார்பாக ஒரு உறுப்பினர் இங்கு சேர்க்கப்பட்டிருக்கின்றது. மொத்தம் 13 உறுப்பினர்கள், அதிலே 7 பேர் ஒரு துறை சார்ந்தவர்கள், 4 பேர் இன்னொரு துறை சார்ந்தவர்கள், ஒருவர் ஒரு துறை அதாவது இன்னொரு துறை, இன்னும் ஒருவர் இன்னொரு துறை, அதிலே கடைசியாக நான் சொல்லுகின்ற துறை ஒரு உறுப்பினர் தான், அதாவது டிபார்ட்மெண்ட் திணைக்களங்கள் சார்பாக ஒரு பொறியியலாளர். அதிலே மாற்றத்தை கொண்டு வந்து அதிகார சபை அதே போல் அத்தாரிட்டி இலங்கையிலே அங்கீகரிக்கப்பட்ட எத்தனையோ டெலிகாம் இருக்கிறது, ஆர்டிஏ இருக்கிறது, ஓட்டோ போர்டு இருக்கிறது, என்ஹெச்டிஏ இருக்கிறது, இவ்வாறான பொறியியலாளர்களுக்கு இந்த சந்தர்ப்பம் இல்லாமல் போகக்கூடிய வாய்ப்பு இருக்கின்றதை கருத்திலே கொள்ளுமாறு நான் அன்பாக வேண்டுகோள் விடுக்கின்றேன். அதே போல் பல சவால்கள் பல வருடங்களாக 4-5 வருடங்களுக்கு மேலாக இது சம்பந்தமாக பல கூட்டங்களை நாங்கள் நடாத்தினோம். நானும் அதிலே நேரடியாக கலந்து கொண்டேன். எங்களுடைய அமைச்சர் சம்பிக்க ரணவக்க அவர்கள் இங்கு சபையில் இல்லாவிட்டாலும் அவரது அயராத முயற்சியை நான் இந்த இடத்திலே கௌரவத்தோடு ஒரு நானும் ஒரு பொறியியலாளர் என்ற வகையிலே அவரை நான் பாராட்டுகின்றேன். அந்த வகையிலே ஒரு சில விடயங்களை ஆங்கிலத்திலே சொல்லி என்னுடைய உரையை முடிக்கலாம் என்று நம்புகின்றேன். ஹானரபிள் சார், ஆஸ் அன் என்ஜினியர் அண்ட் ஆஸ் அ ஸ்ரீலங்கன், ஐ பிரேஸ் தி இனிஷியேட்டிவ் டு எஸ்டாப்ளிஷ் அண்ட் இன்ஜினியரிங் கவுன்சில் டுடே. The original bill was presented to enhance status of our engineers, but the bill was challenged in the Supreme Court. The Supreme Court determined that certain parts of the bill went against Article 121, bracket 1 of the Constitution. It also said the inconsistencies will cease if certain clauses are amended as per the determination of the court directions were given to this effect. More importantly, we believe that amendment as directed by the Supreme Court are relevant in that it would end the inconsistency with engineering professions. Today's amendment corrects the requirements asked by the Supreme Court so that engineers are relieved. There is doubt that this step is essential since it enhances the status of Sri Lanka's engineering profession overall to better levels. More importantly, I thank all the engineers who worked hard to set up this council and finalize the issues, related issues. And Honorable Minister Chambika Ranavaka for taking this initiative as well as an hardship. Another one, today we want to thank the new current minister, Honorable Ranjit Chembala PTA, and his deputy minister, Ajit Pereira, and who worked hard to bring this bill. Thank you very much.